సమంతా చక్కవాలేసు అత్రా గచ్చంతు దేవతా సద్దమ్మం మునిరాజస్ సునంతు సగ్గమొక్కదం ధమ్మశ్రవణ కాలో అయం బదంత ధమ్మశ్రవణ కాలో అయం బదంత ధమ్మశ్రవణ కాలో అయం బదంత నమో తస్స భగవతో అరహతో సమ్మా సంబుద్ధస్స నమో తస్స భగవతో అరహతో సమ్మా సంబుద్ధస్స నమో తస్స భగవతో అరహతో సమ్మా సంబుద్ధస్స ఏ అప్పగే శాస్త్రు సమ్మా సంబుద్ధురజాణన్ వహన్సేట అపహమ దినాగేమ నమస్కారయ వేవా సుపిన్వత్ని మీ పినుతున్ సేలు దినామ మీ వెలావి బలాపురత్వాన్ని ధర్మశ్రవణే కరన్నటాయి అద మీ దేశనావ సందహా దాయకత్వేగిన కటయుతు కరాన్ని కళ్యాణి వైద్యరత్న మహాత్మ్యతులు పిన్వత్ పిరిస తిమ్మి పినుతున్ సేలు దినాటం వహవహా చతురార్య సత్య అవబోధ కరగన్నట మీ కుసల్ హేతు ఆసనా వేవా కిల అధిష్టాన కరణు ఆనంద సరత్తే రత్తే వాసం మహాత్మాయతులు మీ గియస్యలు జ్ఞాతి ఇంటిద మీ భవగామి జీవితే సోపత్కరగంట మీ దేశనావ ధర్మదానయక్వేవా కిలపి అధిష్టాన కరణం దెన్ ధర్మశ్రవణే కరాన్నట కాలే పిన్వత్ని అపి కుహోమహారి ఉత్సాహ కరాండోన మీ జీవితే సత్యావబోధే కరాయాండ ఏక మహా విశాల అభియోగ్యాక అపిస్తరా విశాల అభియోగ్యాక ఇక్కడ హేతు ఇక పెత్తకిం కర్మే అభియోగే విధియట ఈటల తీను అని పెత్తిన ధర్మే అభియోగే విధియట పీటల తీను ధర్మీకిల అపి మిథన దాస్కరాన్ని స్వభావ ధర్మీకినికి నిమే మిథన ధార్మీకాన్ని వాయసటే అని లిడవేన జరావట పత్తిన పఠిచ్చ సముపాత ధార్మీకినికి అన్నిమే మిథన ధార్మీకాన్ని ధర్మతాతీని లిడవినేక ధర్మతావ్యా వాయసటే అనేక ధర్మతావ్యా దిరనేక కడినేక బిందినేక సెమకి పెనిక వాతేకి పెనిక పితకి పెనిక ధర్మతావ్యాకేవో ఏవో వినస్కరండి బే దివ్యన్న అంతేట ఇతడు ధర్మయత్ ఇక పెద్దకి హరహట ఈటల తీయడం దీంట్లో ఉదాహరణకు లెడవేచ్చు ఎలా ఉంటుంది ఇప్పుడు అందు ధర్మయత్ తీనుకురండి బే కాయ అధిక రిదుం దినం ఎలా ఒకటి ధర్మయత్ దీవునుకురంట బే ఏనా ధర్మయత్ తప్పే అవబోధే కరాయన గమనిట హరహట ఈటల తీయను అని పెత్తి బరపతలం దీతమై స్వభావ ధర్మే హరహట హిటలు కరమే అయి ధర్మే అయి స్వభావ ధర్మే తునమ హరహట హిటిన అవబోధే కరాయ అంటున్నది స్వభావ ధర్మే ఎత్తటమ ప్రకంపని వెన్ని స్వభావిక నోనత అక్క ఇకతమ అపి తేరుంగండు ఉన్నది అపి స్వభావిక వెండు స్వభావిక వెండు స్వభావ ధర్మే హరేమి హితానుకాంపి వెను ఇతడు మినుసుంగి అస్వాభావికత్వే తమై మీ స్వభావిక అనతురువల్ట పవ హేతు ఇక మీకు తేరుంగండు అయ్యారు అస్వాభావికుణ ముఖద వెన్ని అస్వాభావిక వెనుకొట యా ముఖద కరండి స్వభావ ధర్మీట అభియోగకరండి అను అభియోగకరండి అను ఏట మీ స్వభావ ధర్మీ రిద్మే వెడండి ఏటోను యా కుమారి రక్షితే కార్యక్రమాన్ని వెటగ్గాగండి ఏటోను తిమ్మంట మీ పేరేదవగి కథా కరుపు ఎక్తారా నీతిజ్ఞనో నాకి నీకు మటు క్యూవా తే భూమి సద్దా సంపన్నకి నీకు ఏమటి క్యూవా అని సోనాస్ ఏ కాలే అపి ఇటపుతైన ఇస్సరా తిబునా భూమి లస్సనట కందు కందు వెట్టియా ఈ కందు పంతి దేహ బలువహమ హరియట సింహరాజ వగే పేర్ని ఎతుమి నూరకిని తే అక్కువమంట సింహరాజ హరిమ లస్సన సశ్రీకాయ క్యూవా ఈ కందు కంద హరిమ మీకు హరిత పాటక్ తద్ద కొల పాటక్ తమై ఏ కందు పంతి తిబునికి ఇతి ఈట పాస్సే స్వామినాథన్స ఓకే మినీ ఎక్కవిల్ల కోమహరి గేయక్ కదాగత్త తిరసి గేయక్ కదాగత్త ఏ గే హదల ఎతడు కోమ తవత్ గేయక్ దిక తునక్ వెడి ఉనాకు మీ పొడి కాలే కతులత్ అర బోమ లస్సంట సింహరాజ వనాంతరి వగే తిబ్బ కంద బోమ దుర్వల ఉనా కివో ఈ కందు పంతి దుర్వల ఉనా కివో ఈట పసి మీ తెనక్ వెలావక్ కలావక్నే హిటిగమంగా కపనో මම ඇතින් කිව්වා ඒ බොහොම සද්දා සම්පන්න නිසා ස්වාමීන් වහන්සේ අපේ පරම්පරාවල් වල අපේ ජාතිය කවදාවත් පෝයට ගස් කපලා නැහැ. නමුත් මේ මිනිස්සු පෝය දවසටත් ගස් කප මම අපේ ළමයින්ට පවා කියනවා කිව්වා. ආහම් බලන්න අර මනුස්සයා කොහේ යන්නද දන්නේ මේ පෝය දවසේ ගස් කපනවා කියලා මම දරුවා ළමයින්ට පවා කිව්වා. ස්වාමීනි ස්වාමීන් වහන්සේ මම බලාගෙන ඉද්දී හාඳුරණි මම මේ බලාගෙන ඉද්දී කන්ද නායකයා කිව්වා පහුගියදා. එතකොට දැන් මේ ස්වභාව ධර්මී ප්‍රකම්පණය අස්වාභාවිකත්වයේ මත පවතින දෙයක්. අස්වාභාවික වෙන්න අස්වාභාවික වෙන්න ස්වභාව ධර්මී සදාසියුපාවා පවා මානව වර්ගයට එරෙහිව නැගිටින්නේ. දැන් බලන්න ඔය කැලෑවල හාඳුරුරු ඉන්නවා. තනින් තන කුටි හදලා තියෙනවා. ඒවෙන් කිසි කෙනෙකුට කරදරයක් නැහැ. උන්වහන්සේලා එහෙම අතුපතු ගාලා එලිපෙහෙලි කරගෙන එහෙම නැහැ. පොඩි කුටියක් හදලා තියෙනවා. වැසිකිළියක් තියෙනවා. බොහෝ වෙලාවට වතුර පාරක් කිට්ටුවෙන් යනවා එතන. පෙන් පහසු වින්ට එහෙම තැන්වල තමව හදලා තියෙන්නේ. හරියට දොරක් නැහැ. හරියට ජනේලයක් නැහැ. ඉතින් පොඩ්ලි නිකම් සාමාන්‍යයෙන් සැතපෙන්න නිකම් පිලක් වගේ එකක් හදලා තියෙනවා සමහර තැන්වල. සමහර ඉතින් සද්ධාවන්ත මිනිස්සු නිකම් ඇඳවල් වගේ පොඩි ඒවත් තියෙනවා. ඉතින් ඔය වගේ කුටියකට වෙලා ස්වාමීන් වහන්සේ නමක් ඉන්නකොට බොහෝ වෙලාවට කර්මයෙන් විපාකයේ බරවත් කර්ම විපාකයක් නැත්තම් කවදාවත් සර්පෙක්වත් ගහන්නේ සර්පෙක්වත් නිමා. ඔය සමහර රක්ෂිතවල කැලෑවල ඉන්නවා බරපතල සර්පියෝ. කිසි කරදරයක් නැහැ. ඇයි? ස්වභාව ධර්මයේ හිතානුකම්පි. ස්වභාව ධර්මී නැසන සිතුවිල්ල නැහැ. ගහක් කපාගෙන විකුණ ගන්න ඕන කියන හොර හිත නැහැ. ඊට පස්සේ දඩයන් කරන්න ඕන කියන හිත නැහැ. පිළිවෙත් පුරන්න ඕන කියන හිත විතරයි තියෙන්නේ. ඒ නිසා කිසි අනතුරක් නැහැ. එහෙනම් ස්වභාව ධර්මී අනතුරින් වළකින්න තියෙන එකම දේ මොකද්ද? පිළිවෙත. එහෙනම් මේ ස්වභාව ධර්මී පවා කම්පා වෙන්නේ ආර්ය ශ්‍රාංගික මාර්ගේ නැතිකමට. ඒකයි. ආර්ය ශ්‍රාංගික මාර්ගයේ තිබ්බනම් ප්‍රශ්න කෙනෙක් කියන්න පුළුවන් ආර්ය ශ්‍රාංගික මාර්ගයෙන් පුළුවන් ද වහිනක නවත්තන්න කියලා කෙනෙක් කියන්න පුළුවන්. නමුත් ඒක ටිකක් වක්‍රෝර්ථීන් බලාගෙන යනකොට යම් කෙනෙක් ආර්ය ශ්‍රාංගික මාර්ගය අනුව විමසනවා නම් ඒ ආර්ය ශ්‍රාංගික මාර්ගය අනුව විමසන කෙනා ස්වභාව ධර්මයේ විසින් පරිස්සම් කරනවා. ඒකනේ අර කියන්නේ ධම්මෝහව ඉරක්කති ධම්මචාරී කියලා ඔය මේ බෝඩ් වල එහෙම ගහලා තියෙන්නේ. රැකෙනවා කියන්නේ නෝකටයි. ධර්මීන් තමයි රැකෙන්න තියෙන්නේ. එතන ස්වභාව ධර්මියත් වට කරලා ගහනවා මේ කාලේ. ඒතර ස්වභාව ධර්මී ගහනකොට ස්වභාව ධර්මී ගහන්නේ අස්වාභාවිකත්වයේ මත. ඇයි එහෙම ස්වභාව ධර්මී අභියෝගන් මේ? ඒ කියන්නේ ස්වභාව ධර්මී කැමති නැහැ ස්වභාවිකත්වයට එරෙහිව පවතින දෙයක් එකතු වෙන්න. එකතු වෙන්න කැමති නැහැ. සමපාත වෙන්න කැමති නැහැ. බැහැර කරනවා. හැම වෙලාවෙම ප්‍රතික්ෂේප කරනවා. මේ ඇඟට මේ පින්වත්නි මේ ඇඟට හරියන්නේ නැති විදි කෑමක් ගත්තොත් මේ ඇඟ ඒ කෑම අයින් කරනවා. මේ ඇඟ කැමති නැහැ මේ කෑම බාර ගන්න. දිරවන්නේ. එතකොට එහෙම මේ සාමාන්‍ය මේ ඇඟට රුස්වන්නේ නැති කෑමක් ගත්තොත් මේ ඇඟ ඉක්මනින් කරන්නේ ඒක බැහැර කරන එක. ඕන් ඕක තමයි දැන් මේ දවස්වල වෙලා තියෙන්නේ. ඊට පස්සේ මේ ස්වභාව ධර්ම උත්සාහ කරනවා මේ தත්ත්වය සමතුලිත කරගන්න. මේ தත්ත්වය සමතුලිත කරගන්න උත්සාහ කරනවා. මම පොඩි දෙයක් කියන්නම්. ඒකට ගොඩාක් ඒවා කියන්න මට තියෙනවා. කාටවත් හිතෙන්නේ නැතිව මම මේ කියන්නේ. ඔය මහවැලි ගඟේ උනත් පින්වත්නි හරියට වැලි ගොඩ දානවා. ඒ කියන්නේ ඔය මහවැලි ගඟේ හරියට හාරලා අරගෙන විශාල වශයෙන් වැලි ගොඩ දානවා. ඔය ගහලා තියෙන බෝඩ් වල මහවැලි ගඟෙන් ගෙනාපු වැලි කීකී ගහලා තියෙන බෝඩ් වල හරියට ඒකෙන් යැපෙනවා දහස් ගාණක්. දැන් ওই මහියංගන පැත්තේ විතරක් යැපෙනවා දහස් ගාණක්. මේ වැලි තොටවල් බදු දෙනවා. ඊට පස්සේ ආණ්ඩුවෙන් ගන්න පුළුවන් ලයිසන් එකක්. හරි. ඕක හාරලා හාරලා දැන් ඔන්න උන්ටට ආයෙත් හැරිච්ච ඔක්කොම ආයෙ පිරিলা මේ දවස්වල. අර හැරිලා තිබ්බේව වැලි ඇවිල්ලා ඇවිල්ලා අර හැරිලා ඇතුළට கிඳා බැහැලා ඇතුලෙන් හාර හාර ගත්ත වලවල් නෑ දැන් මේ දවස්වල ආයෙ. එන මේ ස්වභාව ධර්මී එක දෙයක් තියෙනවා. නැවත නැවත අපි කියන්නේ රීසෙට් කරනවා කියලා. ෆෝන් එකක් වුණත් අපි එහෙම කරගන්න ඕනේ. ෆෝන් එකේ අපි ගොඩාක් ඇප්ස් ඕපන් කරලා නම් එතකොට ඇප්ලිකේෂන් ගොඩාක් අපේ ෆෝන් එක රීඩ් කරනකොට ෆෝන් එක හරිම ස්ලෝ වෙනවා. එතන අපි කරන්නේ මේ වෙලාවේ කියවන ඇප්ලිකේෂන් ටික අපි අයින් කරගන්න. එතකොට අර වේගේ සාමාන්‍ය පරිදි එනවා. එහෙනම් මේ ස්වභාව ධර්මී ක්‍රමයක් තියෙනවා. ඉතින් නැවත නැවත ස්වභාව ධර්මී රිද්මය එකම දිසා නැති එකට ගන්නවා. අසමතුලිත වුණොත් ඒකම විශාල ප්‍රශ්නයක්. ඒක මේ ස්වභාව ධර්මී සාමාන්‍යයෙන් ඒක මේ සාමාන්‍යික අවුරුදු ඒ ක්‍රියාවලිය අවුරුදු 50කට සැරයක් විතර වෙනවා වැඩ. හරිද? ඒක අවුරුදු 50කට විතර සැරයක් වෙනවා. ඒ කියන්නේ මුළු පෘථුවියම අලුත් වෙන එක අවුරුදු 100කට සැරයක්වත් වෙනවා. හොඳට බලන්නකෝ දැන් අපිට මේ දැන් කොවිඩ් ආවා. ඒ මගීම විනාශයක් ඊට අවුරුදු 100කට කලින් ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ 2000 මං හිතන්නේ 1900 ගණන්වල ඔය වගේ එකක් උණක් හැදිලා විශාල පිරිසක් ওই විදියටම මිය ගිහින් තියෙනවා. ඒ වගේ අර මේ ස්වභාව ධර්මී රිද්මය. එතකොට දැන් අපි කිව්වා සුනාමිය ආවා, මේ අපි කිව්වා මේ ලංකාවටත් ලෝකෙටත් බලපාපු කොවිඩ් ව්‍යසනයේදී කිව්වා ගෝලීය උෂ්ණත්වයේ පහළ වැටලා කිව්වා. වායු ගෝලයේ පිරිසුදු වෙලා කියලා කිව්වා. ඒ කියන්නේ ආයක ආය අලුතෙන් හදා ගන්නවා. ඇයි බලන්නකෝ මිනිස්සු හදන මැෂින්ස්. ඒ වායි කිසිම පරිසර හිතවාදිකමක් නැහෙනේ. පරිසර දූෂණයේ වාත දූෂණයේ මිනිස්සු හිතනවා දෝවා. හිතන්නේ සත්තු ගැන හිතනවද? වෛද්‍ය විද්‍යාවේ පරීක්ෂණ වලට ගන්නෙම සත්තුනේ. එහෙනම් ලෝකේ විද්‍යාව කියන්නේ ස්වභාව ධර්මයේ හිතවාදී එකක් නෙමෙයි. එයාලා සලකන්නේ මානව හිතවාදීකම විතරයි. එතකොට ඒ ස්වභාව ධර්ම විසින් මේක ආය අලුත් කරගන්න ඕනනේ. අක අවුරුදු 100කට සැරයක් විතර කරනවා. මේ වගේ පොඩි පොඩි අවුල් අවුරුදු 50කට විතර සැරයක් එනවා. බලන්න 70 ගණන් වලත් මෙහෙම ඇවිල්ලා තියෙනවා. 70 ගණන් වල දැන් මේ සැරේ ආපු ගම් වතුර අපි සමාන කරනවනේ 2016 දකෝ දාපු එකට නෑ පින්වත් නී බාර ඔය වගේ එකක් 2000 මේ ලංකාවේ විවිධ තැන් වලට 70 ගණන් වල ඇවිල්ලා තියෙනවා. ඒතරේ එන අවුරුදු 50කට සැරයක් මේ වැඩේ කරනවා. ඒ නිසා අපි මේකට අමුතුවෙන් කම්පා වෙන්න ඕනේ නෑ. හැබැයි අපි දැනගන්න ඕන එක දෙයක්. ඉස්සරහට මේක තවත් වේගෙන් වෙනවා. ඒක අවුරුදු 50 විතර වෙන එක අවුරුදු සමහරට 15ට 20ට අඩු වෙන්න පුළුවන්. ඒවට ගොඩාක් හේතු බලපානවා. ඒ කලින්ට වඩා ගෝලීය උෂ්ණත්වය ඉහළ ගිහින්. ඒ කලින් මේ වගේ මැෂින් තිබ්බේ නැහැ, යාන වාහන තිබ්බේ නැහැ, වායු දූෂණය හොඳටම වැඩි වෙලා. එතකොට මේක වැඩි නිතර නිතර මේක අලුත් කරගන්න වෙනවා. ඒ නිසා පින්වත්නි ඉස්සරහට එනම් මේක වැඩි. දැන් උනත් එහෙමයි. දැන් ඔය සාමාන්‍යයෙන් ගෝලීය උෂ්ණත්වය ඉහළ යනකොට උත්තර ධ්‍රවයට එම් බලපෑම් වෙනවා. සමහර තැන්වල තියෙන මේ අයිස් කුටි දිය වෙන්න ගන්නවා. ලෝකේ සලකනවා ඒ අයිස් වලට යටින් අවුරුදු 15,000ක් 20,000ක් විතර පැරණි වෛරස කාරක තියෙනවා කියලා. ඒකකට පුළුවන් කියනවා රටක් විනාශ කරන්න. අන්න ඔය වගේ ඉස්සරහට මා විශාල විනාශයන් වෙන්න ලෑස්ති. ඒ නිසා මේ මනුස්ස ලෝකෙට නම් ආයෙත් හිතන්න එපා. ඕගොල්ලෝ දැන් හිටානිද මැරිලා යයි. අපි ඔක්කොම බලාපොරොත්තු තියාගන්නත් එපා ජීවිතේ. කිසිම තේරුමක් නැහැ මේ බලාපොරොත්තු තියාගෙන ඉන්න එක. හරි. හේදිලා යන්න ආයෙ විනාඩියයි දෙකයි යන්නේ. ඉතින් මිනිසුන්ගේ ගුණධර්ම නැති වුණාම හරි අසරණයිනේ. අර පව් කාලෙ පෙන්නවා මේ කන්දක් නායගියා. ඒ කන්ද නායගී මේවා ඉතින් වැදගත්. ඇත්තට මේවා මේ ධර්මී වගේම වැදගත් මේවා. මොකද ඔයාලට අප්‍රමාදේ ඉන්නේ මේ මේවයින් තමයි. මොකද ඔගොල්ලෝ හරි ප්‍රමාදයි. ඔගොල්ලන්ගේ පිළිවෙත දුර්වලයි. සම්මා සතිය නැහැ. භාවනා කරන්න හෙට කියලා හිතාන ඉන්නේ. ලබන මාසේ භාවනාවත් කරන්නම් කියලා හිතාන ඉන්නේ. ඒ කියන්නේ ඔයාලා ප්‍රමාදයි. දැන් ඉතින් හුස්ම ගන්නවත් වෙලාවක් නැහැ. දැන් ඔයාලට කාලෙ නැහැ පින්නවත්. ඒක හොන්දට තේරුම් ගන්න. මොකද මේවා මේ දවස්වල කියන්න ඕන නැත්තම් මේ ජාතියට මේව මොකක්වත් නැහැ. නිවුස් බලනවා. අච්චරක් මැරුණා, මෙච්චරක් මැරුණා, මෙච්චරක් හොයාගන්න නැහැ කියනවා. ඒතර අනේ අපොයි කියලා කම්බුලේ අත තියාගෙන ඉන්නවා. ඊට පස්සේ ආයි කුස්සියට ගිහින් කාලා බිලා ඉන්නවා සාමාන්‍ය විදිහට. ඔය විදිහට නම් අපි ජීවිතේ ගෙවලා හරියන්නේ නැහැ. පින්වත්නි, මේ වගේ වෙලාවක අපි ධර්මයෙන් බලන්න ඕන. මේ වගේ වෙලාවක ධර්මයෙන් ලස්සන ඒවා පේනවා. මේ ධර්මයක් දරන ධර්මයක් ගැන කල්පනාවක් තියෙන කෙනෙකුට තමයි කියන්නේ ඇත්තට. ඉස්සරහට මේක බොහොම බරපතල වැඩි වෙනවා. මොකද දැන් නම් අපිට විශ්වාසය තියන්න බෑ. මේ ඉන ඉස්සරහ මේ මාසවල වැස්සත් විශ්වාස කරන්න බෑ. ඇයි? ඒකට හේතුව තමයි දැන් මේ පොළොව මහ විශාල වශයෙන් ඉරිතැලිලා තියෙන්නේ. ඇතුළට වතුර ටික බහින්න විතරයි ඕන. එතනින්ම ගැලවිලා අයින් වෙන්න. ඒ නිසා මේ ප්‍රශ්නේ බොහොම බැරෑරුම් ප්‍රශ්නයක්. ඔය පින්නතුන්ලා අද හොඳට ඉන්නවනම් ගම් වතුර ගලද්දි ඔයාලට ගම් වතුර නැත්තම් ඒක ඔය පින්නතුන්ලාගේ මහ විශාල කුසල සංස්කාරය. කුසල සංස්කාරය නිකන් ෆෝන් එකකින් කතා කරලා අම්මේ අපිට නම් ගම් වතුර නෑ, ඔයාලට ගම් වතුරලු නේද කියලා අහලා ෆෝන් එක තියන් දීපන්. ඔයාලට අද මේ ලෝකෙටම වතුර නැතු ඉන්නවා, කඳ නැතු ඉන්නවා. මේ ලංකාවේ විවිධ තැන්වල කණ්ඩ නැහැ, වතුර නැහැ. තිප්පවගේ දවස්වල කණ්ඩ නැතුව මැරිලා තිබ්බා මිනිසු කීප දෙනෙක් නුවරඑළියේ. කණ්ඩත් නැහැ, වතුරත් නැහැ. ඒ දවස් ගානක් ඉන්න බෑනේ අධික සීතලත් එක්ක. සීතල වැඩි වෙන්න වැඩි වෙන්න බඩගින්න වැඩි වෙනවා. වැඩි සීතල වැඩි වුණොත් බඩගින්න දැනුනොත් ඒක වැඩි වෙනවා. එතකොට සීතලයි බඩගින්නයි දෙක එකට ආවට පස්සේ ජීවිතය අතහැරෙන වෙලාවට ආර්ය නිකන් සතර සතිපට්ඨානෙ වාසී කරන්න පුළුවන් වෙයිද? බෑ. ධර්මයක් තියෙද ඔළුවේ? නෑ, මොකක්වත් නෑ. එනම් ධර්මී වඩලා තියෙන කෙනෙකුට පොඩි පහසුවක් තියෙයි. ධර්මී නොවඩපු කෙනෙකුට පහසුවක් නෑ. ඒ නිසා ඉස්සරහට අපිට කොහොම මේ ජීවිතය අතෑරෙයිද, මොන විදියට මේ ජීවිතේ මඟහැරෙයිද කියලා අපි දන්නේ නෑ. අධික සීතලේ බඩගින්නේ මැරෙන්න වෙන්නේ විශාල අකුසල සංස්කාරයක. ඒ අකුසල් විපාකයේ පිණිස ඉදිරිපත් වෙලා. අකුසල් විපාකයේ පිණිස ඉදිරිපත් වීම කිසිම ප්‍රශ්නයක් නැහැ. කුසලේ නසා ගන්න එකයි ප්‍රශ්නේ. හිස්සතින් අකුසල විපාකයේ ඉස්සරහ හිට ගන්න වෙන එකයි ප්‍රශ්නේ. මේ වෙලාවේ පිළිවෙතක්, ආර්යශ්‍රාංග මාර්ගයක්, කුසලයක්, සමාධියක්, විදර්ශනාවක් නැතිවීමේ අවධානමයි තියෙන ප්‍රශ්නේ පින්වත්නි. ඒ නිසා මෙබඳු ස්වභාවික ව්‍යසනයක් පවා අපට ඒත්තු ගන්වන්නේ වහ වහා විදර්ශනා කළ යුතු බවයි. වහ වහා ආර්යෂ්ටාංගික මාර්ගේ වැඩිය යුතු බවයි. ඒ නිසා ගොඩාක් දෙනෙක්ගේ ජීවිතය ඇතුලේ තියෙන්නේ සාමිස සුඛ වේදනයි, සාමිස දුක් වේදනයි විතරයි. එතකොට ඔය පින්නතුන්ලාට දැනෙන්න ඕන. ඒ කියන්නේ සාමිස සුඛ වේදනයි, සාමිස දුක් වේදනයි විතරයි. ඒක ඇතුලේ තියෙන්නේ බොහෝ විද පශ්චත්තාප වීම, ඇසුරු කරගත්ත සිතුවිලි ගැලීම. එදා වේල නැතත් නිරාමිස සුඛ වේදනාව, නිරාමිස දුක් වේදනාව ජීවිතේ සැබෑ වින්දනය කරගන්න. එබඳු වින්දිතෙක් තමාට කණ්ඩ නැතුව මැරුණත් පෞගේ කාලේ නුවරඑළියේ සීතලේ ගැහි ගැහි මේ කණ්ඩ නැතුව මැරිච්ච මිනිස්සුන්ගේ අතර පවා එබඳු දුක් වේදනාවක් ඇතුලේ පවා එයාට නිරාමිසත්ව ස්පර්ශ කරන්න පුළුවන් ධර්මයේ තිබ්බෝ. ඔය පින්නතුලා පුළුවන් තරම් දක්ෂ වෙන්න ලෝකේ සාමිස නිරාමිස කියලා වින්දනේ දෙපැත්තක් තියෙනවා. සාමිස සුඛ වේදනක් තියෙනවා, සාමිස දුක් වේදනක් තියෙනවා. නිරාමිස සුඛ වේදනක් තියෙනවා, නිරාමිස දුක් වේදනක් තියෙනවා. එතකොට මේ සාමිස සුඛ වේදනා දුක් වේදනා කියන්නේ පංචකාමාස්වාදේ මිශ්‍රයි කියන එක. පංචකාම ආස්වාදේ කවලං වෙලා කියන එක. නිරාමිස දුක් වේදනා නිරාමිස සුඛ වේදනා කියන්නේ මොනවද? පංචකාම ආස්වාදේ මිශ්‍ර නැහැ කියන එක. පංචකාම ආස්වාදේ මිශ්‍ර නැහැ කියන එක. ඒකට කියන්නේ නිරාමිස සුඛ වේදනා. දැන් මේ ධර්මයේ අහනකොට ඔයාලට දැනෙනවා අනේ මේ ධර්මයේ කොච්චර හොඳයිද කියලා. ඒක ඇතුලේ තියෙන නිරාමිස සුඛ වේදනාව. අතේ පයේ අමාරු තියාගෙන ඉකෙලින් ඉන්න අමාරුයි. නිදි කිරා වැටෙද්දි නිින්ද යද්දි අපි නිින්දට වැටෙද්දි අමාරුවෙන් ආයෝලුව ගස්සලා ඉන්නවා. ඒක ඇතුලේ තියෙන්නේ නිරාමිස දුක් වේදනාවක්. නිින්දට තමයි සිත බර. නිදාගන්න කැමති නමුත් මේ සිත කියනෝ නෑ නෑ. නිින්ද එපා. නිින්දෙන් ලැබෙන සහනෙ එපා. මේ ධර්මයේ මට ධර්මයට කන් දෙන එක ශ්‍රේෂ්ඨයි කියලා. ඒකෙන් උපදින්නේ නිරාමිස දුක් වේදනාව. දුකක් නිදිවරන්න වෙච්ච එක. ඒක නිරාමිස දුක් වේදනාව. එතකොට දැන් මේ සාමිසසු එතකොට නිරාමිස සුඛ වේදනාවේ අර්ථය මොකද්ද? නිරාමිසයි කියන්නේ ඇයි? නිරාමිසයි කියලා කියන්නේ එයා තුල දැන් යෙදෙන හැකියාව. හොඳට මේවා තේරුම් ගන්න. එයා දැන් සිතින් කයෙන් වචනෙන් මේ වෙලාවේ යෙදෙන මට්ටම. එයා මේ වෙලාවේ සිත මෙහෙවන විදිය, මේ වෙලාවේ කතා කරන විදිය, මේ වෙලාවේ යා මානසිකාරය කරන විදිය, මේ වෙලාවේ යා වැඩ කරන විදිය, මේ වෙලාවේ වැඩ කරන විදිය අනාගතයේ එයාව කාම ලෝකෙට අරන් ඉන්නේ නැති මට්ටමේ හිතක් නම් එයාට තියෙන්නේ. එයා කාම ලෝකෙට අරන් ඉන්නේ නැති මට්ටමට නම් එයා හිතන්නේ දැන්. අන්න ඒ මට්ටම තුල ඔයාලාට දැනෙන සුඛ වේදනා දුක් වේදනා ඔක්කොම නිරාමිසයි. එහෙනම් බොහෝ දෙනෙකුට නිරාමිස සුඛ වේදනාව කියන එකට සමවදින්න ලේසි නෑ. එතකොට ඒක නිරාමිස සුඛ වේදනාවක් දුක් වේදනාවක් වෙන්නේ මොකක් නිසාද? එයා මේ වෙලාවේ හිතන විදිය, මේ වෙලාවේ මානසිකාරය කරන විදිය, මේ වෙලාවේ වැඩ කරන විදිය, මේ වෙලාවේ කතා කරන විදිය අනාගතය කාම ලෝකයට අරන් එන මට්ටමට නෙමෙයි යා හිතන්නේ, පතන්නේ, කතා කරන්නේ, මානසිකාරය කරන්නේ, වැඩ කරන්නේ. අන්න ඒ මට්ටම නම් තියෙන එක නිරාමිසයි. එහෙනම් ඒ නිරාමිසත්වය බොහෝ දෙනෙකුගේ ජීවිතවල නැහැ. අන්නේ නිරාමිස සුඛ වේදනා දුක් වේදනාවට සමවදින්න පුළුවන් හැකියාව අපි ප්‍රගුණ කරන්න ඕනේ. ඒ හැකියාව අපි ප්‍රගුණ කරන්න ඕනේ. ඒ හැකියාව ප්‍රගුණ කරද්දී අතීතයේ අකුසලයක් විපාකයට ආවත් ඒක විපාක දීලා අවසන් වෙනවා. අනාගත පුනර්භවයේ අවදානමේ හෙලන්නේ නැහැ. අනාගතයේ අවදානමේ වැටෙන්නේ නැහැ පින්වත්නි. එතකොට මේ අනාගතයේ අවදානමේ නොවැටෙන මට්ටමට ඔයාලා හිතන පතන වැඩ කරන කතාබස් කරන මානසිකාරය කරන මට්ටම පරිස්සම් කරගන්න ඕනේ. එහෙනම් ඕගොල්ලන්ට අනාගතේ නැවත අනාත නොවි සනාත වීම පිණිස විතරයි අපිට මේ ධර්මීය අසුර තියාගන්න වෙන්නේ. ඇයි මේ වෙලාවේ අපිට එහෙම කරන්න බැරි? මේ වෙලාවේ බත්මාළු පිණිගෙනත් දෙන මේ වෙලාවේ ආහාර පාන සැපේන තැනක් නෙමෙයි මේ බුද්ධ ශාසනය. මේ වෙලාවේ ආහාර පාන ඇඳුම් පැළඳුම් වතුර කෑම බීම ඉඳුම් හිටුම් මේවා ඔක්කොම පැරණි අකුසල සංස්කාරයන් කුසල සංස්කාරයන් සමග බැඳී පවතිනවා. ඒ නිසා ඔය පින්නතුන්ලා හොන්ත සනීපෙට අද ඉන්නවනම් ඔයාලා හොඳට මේ වගේ රටනම අමාරුවේ වැටිලා කඳුළු සලන වේලාවකත් ඔයාලට හොඳ ලස්සනට කෑම මේසෙ වාඩි වෙලා කන්න පුළුවන් නම් ඔය පින්නතුන්ලා හිතන්න එපා මං කොහොමද කෑම මේසෙ වාඩි වෙලා කන්නේ ආන් අර මිනිසුන්ගේ මිනිසු අඬා වැටෙනවා කියලා කියනවනම් පින්වත්නි එහෙම කියන්න උමනා නැහැ. ඔය පින්නතුන්ලාට ලැබුණු මේ ජීවිතය ඔය පින්නතුන්ලාගේම මහ විශාල කුසලයක්. ඒක නම් පොඩි පහේ කුසලයක් නෙමෙයි, විශාල කුසලයක් පින්නොත් නිවේ පින්නතුන්ගේ. එතකොට මේ කුසලය ඔය ඇත්තන්ට විපාකේ පිණිස ඉදිරිපත් වෙනකොට අර ඇත්තන්ට අකුසලේ විපාකේ පිණිස ඉදිරිපත් වෙලා ඒකයි වෙලා තියෙන්නේ. හැබැයි ඔය පින්නතුන්ලාට කුසලා කුසල තත්ත්වයන් ඔස්සේ ඔයාලට ළඟදී ජීවිතය අතහැරිනවනේ. ඒ අතෑරෙන මට්ටම තුළ සමට අපි දන්නේ අපේ කතාව කොහොමද කියලා. අපි දන්නේ දැන් පෞගේ කාලේ මේක කන්දක් නායකින් තිබා එකට. ඒ රෑ එකයි පාන්දර එකයි. ඔක්කොම නිදාගෙන ඉද්දී දෙතර ගොඩාක් වෙලාවට ගෙවල් වල ඔක්කොම ඉන්න ඇති. සමහර ඔෆිස් වල දෙම ගියපු අයත් ගෙදර නිය වෙලාවට. ඉස්කෝලේ ගියපු ළමයිත් ගෙදර. ওই නුවර පැත්තේ එක කඳු ගැටයක් නායේ ගියා. ඉතින් ඒ ගෙවල් ඔක්කොම ගියා. ඔක්කොම මලා. ඔක්කොම මැරුණා. කවුද හිතුවේ අවසාන රැය බව? අපි අද අන්තිම වරට නිදාගන්නේ කියලා කවුද හිතුවේ? එතකොට අර නිරාමිස සුඛ වේදනාව කියන එකට අපි නිතර නිතර සමවදින පුරුද්ද හුරු හදාගත්තොත් ඒකෙන් තමයි ඔහොම අය ගැලවෙන්නේ. වෙන ගැලවෙන්න පොටක් නැහැ. ඒතකොට අපි දන්නෙත් නැහැ අපේ මරණේ කොහමයිද කියලා. සමහරට අපි නිින්දෙදි මැරෙයි. සමහරට එකපාර මැරෙයි. සමහරට විඳවල මැරෙයි. සමහර විට මේ වාහනයකට ඇක්සිඩන්ට් වෙලා මැරෙයි. අපි දන්නේ කොහොමද කියලා. නමුත් අපි මැරිනවා ළඟදී ස්ත්‍රීරෝ මැරෙනවා. මේ රැස්කරන එකේ නම් මහ විශාල අර්ථයක් නැහැ. ස්ත්‍රීරෝ ජීවිතය අතහැරෙනවා. අපේක්ෂා දල්වගෙන ඉන්න එක නම් මහා පින්වත්නි කිසිම තේරුමක් නැහැ. දුක විතරයි තියෙන්නේ. කෙනෙක් කියන්න පුළුවන් නෑ ගිහියෝ බලාපොරොත්තු තියාගන්න ඕන යාලා ප්ලෑන් කරන්න ඕන ජීවිතේ කියලා කියන. ඔය ප්ලෑන් දිය වෙලා ගිහපහු ගිය දවසල. අපි කියද්දි අපි නෑ පින්වත්නි ලෝකේ ප්‍රාර්ථනා කරන්න එපා කියද්දි නෑ. ඉතින් ඔබ වහන්සේලා එහෙම කරන්න අපි කොහොමද ගිහියෝ එහෙම කරන්න කියලා කිව්වා. ප්‍රාර්ථනා නෙමෙයිද කඳුල උපද්දවන්නේ? ප්‍රාර්ථනා කරපු ලෝකේ අහිමි වෙනකොට නෙමෙයිද දාඩිය දාන්නේ? එහෙනම් මේ ලෝකේ ප්‍රාර්ථනා නැති එකමයි හොඳ. අනාගත බලාපොරොත්තු නැති එකමයි හොඳ. අනාගත බලාපොරොත්තු ප්‍රාර්ථනා අපේක්ෂාවන් ඒ ආකාරයෙන්ම සමෘද්ධිමත් නොවෙන හැම වෙලාවකම උපදින්නේ කඳුල පින්වත්නි. සෝසසුම් උපදින්නේ. හැඬීම් වැළපීම් වලට අවස්ථාවයි උදා වෙන්නේ. ඒ නිසා ඔය පින්නතුල්ලා එහෙනම් දැන් මම මේ එක දෙයයි මේ ඔය පින්නතුනි කියන්නේ. පුළුවන් තරම් නිරාමිස සුඛ වේදනා දුක් වේදනා එක්ක වාසය කරන්න දක්ෂ වෙන්න. ඒක පුරුදු කරගන්න. එතකොට සාමිස සුඛ වේදනා දුක් වේදනා කියන්නේ පංචකාම ආස්වාදයේ එක්ක කවලම් වෙලා. නිරාමිසකමේ ස්වභාවය මොකද්ද? එයා හිතන විදිය, කතා කරන විදිය, වැඩ කරන විදිය, මානසිකාරය කරන විදිය අනාගත කාම ලෝකෙට එරන් ඉන මට්ටමට නිමෙයි. ඒක ප්‍රාර්ථනා නැහැ, අපේක්ෂා නැහැ. ඒ කියන්නේ කෙටියෙන් කිව්වොත් භව තෘෂ්ණාව නැහැ. එතකොට භව තෘෂ්ණාවට ධර්මී වාවිචි කරන වචනයක්. ඒකට කියන්නේ ආදානය කියලා. භව තණ්හාවට කියන්නේ ආදානය. මේ භව තණ්හාව නිසා තමයි අපි ප්‍රාර්ථනා කරන්නේ. අදිෂ්ඨාන කරන්නේ ලෝකේ. අපි ලෝකේ අදිෂ්ඨාන කරන්නේ සවිඥානික අවිඥානික ලෝකේ ප්‍රාර්ථනා කරන්නේ අදිෂ්ඨානී කරන්නේ ආදානය නිසා. ආදානය කියන එකට ධර්මී කියන්නේ මොකද්ද? භව තණ්හාව. භව තණ්හාව. එහෙනම් භවයට තණ්හාව පදනම් කරගෙන අදිෂ්ඨානශීලීව ප්‍රාර්ථනා කරගෙන ඔය දැන් ඉන්න ගෙහි ගෙදර වැඩ කරන හැම මිනිහෙක්ම නිරාමිස තත්ත්වයක් උරගානාය නෙමෙයි. ඒක ඇතුළේ එතකොට නෑ අපි ප්‍රාර්ථනා කරන, බලාපොරොත්තු වන, අදිෂ්ඨාන කරන, භව තෘෂ්ණාව මත පිහිටලා ආදාන සහගතව වාසය කරන එක අපිට අසාධ්‍යයක් තියෙනවා කියලා. තියෙනවා පින්නොත්. ඇයි? ලෝකේ සාමිස සුඛ වේදනා කියලා එකක් තියෙනවනේ. ලෝකේ සාමිස සුඛ වේදනා කියලා එකක් තියෙනවා. එතකොට නිරාමිස සුඛ වේදනා උපදින්නේ කොහමද? අනාගතයේ පින්වත්නි එයාට නිරාමිස වෙන්නේ නිරාමිසත්ව උපරිමය තම අනාගතේ භවයේ හැදෙන්නේ නැහැ කියලා දකින්නකොට ඇති වෙන ආස්වාදේ. අනේ මම මේ හිතන විදිය, මානසිකාරය කරන විදිය, කල්පනා කරන විදිය, වැඩ කරන විදිය අනේ අනාගත කාම ලෝකෙට මාව අරන් ඉන්න මට්ටමේ සංස්කාර රැස් වෙන්නේ නැහැ නේද කියන එක. ඔළුවට ආවා මේකෙන් උපදිනෝ නිරාමිස කමක්. ඒ නිරාමිස කම ඔයාලට ඉදිරිපත් වුණොත් මරණ මොහොතේ පින්වත්නි එයා යාට විශාල යහපතක් කරගත්තා වෙනවා. අපිට ඒක පුරුදු කරලා නැති නිසා අපිට අර සාමිස ලෝකේ පංචකාම ආස්වාදයක කවලම් වෙච්ච සිතුවිලි තමයි ගලන්නේ. පංචකාම ආස්වාදයක කවලම් වෙච්ච සම්මිශ්‍රණයේ වෙච්ච අද්දකීම් තමයි අපේ ඇතුළාන්තයේ තුල පිහිටන්නේ. පිහිටන්නේ. ඒ නිසා අපි ඒවා ඒ දුක් වේදනාව මතම බැහැලා අපේ ජීවිතේ ගෙවුනොත් බොහෝ විට අපි අනතුරුයි. බොහෝ විට අනතුරුයි. ඒ අනතුරට නම් පින්නොත් නිවැටෙන්න එපා. මොකද ස්වභාවික අනතුර ඉස්සරහට මහ බීකින් බලවත්. පොඩ්ඩක් නෙමෙයි. ස්වභාවික අනතුරු වල ඉතා උද්වේගයක් පවතින නිසා පින්නොත්නි, ඔය එනං ඔය පින්නතුන්ට මේ ජීවන චර්යාවේ කරන්න පුළුවන් ලස්සන දෙයක් තියෙනවා. මොකද්ද? නිරාමිස සුඛ වේදනා, නිරාමිස දුක් වේදනා සමග වසනික. නිරාමිසත්වේ. එතකොට ඒ නිරාමිස தත්ත්වේ නැති වුණොත් එයා තුල එන්නේ නිරාමිසත්වේ බිඳලා දාන්නේ මොකද්ද? භව තණ්හාව. ආදානය. එනං ආදානය අයින් කරන්න පාවිච්චි කරන විපස්සනා ක්‍රමයක් තියෙනවා. ආදානය කඩන්නේ මොකෙන්ද? භව තණ්හාව කඩන්න තියෙන එකම විපස්සනා භාවනාවක් තියෙනවා. ඒකට කියන්නේ පටිනිස්සග්ගානුපස්සනාව කියලා. ඔය විපස්සනා ක්‍රමවල තියෙන පටිනිස්සග්ගානුපස්සනාව කියලා. ඒ පටිනිස්සග්ගානුපස්සනාවෙන් කරන්නේ මොකද්ද? අදිෂ්ඨානේ අතහැරලා දානවා. මේ වෙලාවේ තියෙන ප්‍රාර්ථනාව අතයි. පටිනිස්සග්ගානුපස්සී කියන්නේ අතාරිනවා කියන එකනේ. මේ වෙලාවේ ප්‍රාර්ථනා කරන්නේ නැතුව එකතු වෙනවා. මේ වෙලාවේ ලෝකේ අදිෂ්ඨාන කරන්නේ නැතුව එකතු වෙනවා. එකතු වෙන්නේ නැත්තේ එකතු වෙනවා. මේ වෙලාවට එකතු වෙනවා. අනේ බලන්නකො මිනිස්සු කණ්ඩ නැතුව ඉන්නවා. මං කොහොමද මගේ ඌරෙන් පහලට නම් බත් ටිකක් ගිලෙන්නේ නැහැ අමාරුයි කියන්නේ. ඒ මා ඒක ඉතින් ධර්මයක් නෙමෙයි. කෑම මිසි බත් තියෙනවා නම් මේ වෙලාවේ හොඳම දේ තමයි ඒකෙන් ජීවිතේ පවත්වන එක, යැපෙන එක. මොකද ලෝකෙටම කණ්ඩ දෙන්න අපිට බෑ. අපේ අර කරුණාවට අපි උදව් කරන්න ඕනේ කියන එකනට. ඒක මානව ධර්මයක්. ඒක අපි දැනට කරනවනේ. හැබැයි කෑම මිසි කෑම පිළිනු වෙන්න දෙන්න ඕනේ. හැබැයි ඒක කනකොට ඔය පින්නතුල්ලා කිසිම දවසක නිකම්ම කණ්ඩෙපා. ඔය පින්නතුල්ලා ඒ කෑම ඇතුලෙන් දකින්න ඕන පිනමයි. ඔයාලගේ බත්, ඔයාලගේ ගෙදර හොඳට උයලා තියෙන බත් මුට්ටියෙන් පේන්නේ පින. ප්‍රියමනාප ව්‍යංජන භෝජනවල පේන්න ඕන පින. ඒක විතරක් නෙමෙයි, මේ පින විපාක දෙමින් අනිත්‍ය වී යන බව දකින්න ඕන. ඒ හැකියාව ඇතුළ ඔබට පරිහරණය කරන්න පුළුවන්. එතකොට එහෙනම් මේ වෙලාවේ ඔයාලා හිතන පතන වැඩ කරන කතා බහ කරන වැඩ කරන සමන කටයුතු ඉන්නේ. ඒවයි අදිෂ්ඨානේ නැත්තම්, ප්‍රාර්ථනාව නැත්තම්, ඒ අදිෂ්ඨානේ ප්‍රාර්ථනාව නැති තැනක කඩා වැටෙන්නේ ආදානය, භවතණ්හාව. ඒ භවතෘෂ්ණාව කඩා වැටෙන්න අපි මේ වෙලාවේ අදිෂ්ඨාන ප්‍රාර්ථනා අතහැරලා දාන්න ඕන. අදිෂ්ඨාන ප්‍රාර්ථනා අතහැරලා දාන්න ඕන. වැඩන්නේ ප්‍රාර්ථනා කරලා ලෝකේ. මෙසේ වේවා මෙසේ නොවේවා කියලා ප්‍රාර්ථනා කරපු ලෝකේ කිසි මිනිහෙකුට ලැබිලා නැහැ පින්වත්නි. වැඩන්නේ ප්‍රාර්ථනා කරලා. ඔය ඉන්නවට ඉන්නවා ඇර කිසිම දෙයක් කරන එක තේරුමක් නැහැ. ඒක ඇතුලේ ධර්මයෙන් විමසා බලනකොට කිසිම දෙයක වටිනාකමක් පේන්නේ නැහැ. ඒ වටිනාකමක් පේන්නේ නැති මට්ටමේ ජීවිතය තුළ, ප්‍රාර්ථනා නැති ජීවිතය තුළ, අදිෂ්ඨාන නැති ජීවිතය තුළ එයා අත්දකින්නේ නිරාමිස සුඛ වේදනාවක්. නිරාමිසත්වයක් එයා භුක්ති විඳින්නේ. ඒ නිරාමිසත්වයේ භුක්ති විඳින ශ්‍රාවකයාට පින්වත්නි, බුදුරජාණන් වහන්සේ විපස්සනා කරන්න කිව්ව පටිනිස්සග්ගානුපස්සය විහරණි. එතකොට මේ පටිනිස්සග්ගානුපස්සනාව කියන්නේ ආදානීය කඩලා දාන එකම භාවනා ක්‍රමය. භවයේ ප්‍රාර්ථනාව සම්පූර්ණයෙන් සුණු විසුණු වෙන තැන. ඊට පස්සේ පින්වත්නි, අපි තුල තියෙනුන ඉතා වැදගත් දෙයක් තියෙනවා. මොකද්ද? ඊළඟට ඉතා වැදගත් දේ තමයි පින්වත්නි, මේ පටිනිස්සග්ගානුපස්සනාවට හරියට උදව් කරන දෙයක් තියෙනවා. ඒ උදව් කරන දේ මොකද්ද දන්නවද? ඒ උදව් කරන දේ තමයි පින්වත්නි, බුදුරජාණන්සේගේ දේශනාව විතන මේ කායානුපස්සනාව කියලා එකක්. කායානුපස්සනාව කියන්නේ කායානුපස්සනා කරනවා කියන එක නෙමෙයි. සතර සතිපට්ඨානී කියන කායානුපස්සනාව නෙමෙයි මේ කියන්නේ. එහෙනම් අර මේ භව තණ්හාව කඩලා දාන්න අදිෂ්ඨාන ප්‍රාර්ථනා නැතුව මේ වෙලාවේ ඔක්කොම අතහැරලා දාලා ලෝකයේත් එකතු වෙන මට්ටම තියෙනකොට ඒකේ ප්‍රාර්ථනා නැත්තම් බලාපොරොත්තු නැත්තම් එතන උපදින්නේ නිරා ඒක පුරුදුයි නම් යාට ඒකේ උපදිනවා නිරාමිස සුඛ වේදනාව. කාරෙම නිරාමිසයි. අපිට බෑනේ පින්වත්නි. අපි අත්දකින්න උරගාන ලෝකයේ තුල අපිට ප්‍රාර්ථනා තියෙනවා. අපිට බලාපොරොත්තු තියෙනවා. ඒ බලාපොරොත්තු ප්‍රාර්ථනා මත පිහිටලා අපි ඉන්නේ. ඒ බලාපොරොත්තු ප්‍රාර්ථනා මත පිහිටපු නිසා ඒ බලාපොරොත්තු මත පිහිටා කල්පනා කරනකොට සුඛ වේදනාවක් නැහැ නෙමෙයි තියෙනවා. නිරාමිසත්වයක් නැහැ. නිරාමිසත්වයේ ස්වභාවය මොකද්ද? නිරාමිසත්වයේ ස්වභාවය තමයි අනාගත මේකෙන් කාම ලෝකේ ඵලයක් හටගන්නේ නැහැ කියලා දැනෙනකොට ඇති වෙන ආස්වාදේ. නිරාමිසත්වයේ දැන් මේ වෙලාවේ අනාගතයේට අනාගතී කාම ලෝකෙට මාව අරන් ඉන්න මට්ටමට ඵලයක් හටගන්නේ නැහැ කියලා එක දැනෙනකොට ඇති වෙන මානසික අත්දැකීම තමයි නිරාමිස සුඛ වේදනාව කියලා අපි කියන්නේ. ඇයි දැන් මේ වෙලාවේ යාතුල හේතු සකස් වෙන්නේ කියන එකෙන් ඒක උපදින්නේ. ඒක හොඳට මතක තියාගන්න. සාමිස වෙන්නේ මොකද්ද? ප්‍රාර්ථනා අදිෂ්ඨාන බලාපොරොත්තු මත කාම ලෝකේ මවාගෙන ඉන්න එක ඇතුලේ. සාමිස සුඛ වේදනා උපදිනවා. දරුවා දකින්නකොට උපදිනවා. දරුවාට උගන්නනකොට ඒක උපදිනවා. එහෙනම් නිරාමිස සුඛ වේදනාවේ ස්වභාවය මොකද්ද? නිරාමිස සුඛ වේදනාවේ ස්වභාවය තමයි අනාගතේ මට මින් අනාගතේ මට මෙන්න මෙබඳු ඵලයක් උපදින්නේ නැහැ නේද මම මේ හිතන විදියට මේ වැඩ කරන විදියට මේ කතා කරන විදියට අනාගතේ මට මෙබඳු ඵලයක් උපදින්නේ නැහැ නේද කියලා ඒ උපදින ආකාරයට දැන් හේතු සකස් වෙන්නේ නැහැ දැන් කියන එක දන්න කමෙන් ඒක උපදින්නේ අන්න ඕකයි සාමිස නිරාමිස කියන්නේ එහෙනම් නිරාමිස සුඛ වේදනාවකට ගැඹුරින් සමවදින එක ලේසි වැඩක්ද ලේසි වැඩක් නෙමෙයි එතකොට ඒකට සමවදින්න තියෙන්නේ කොහොමද? ඒකට විපස්සනාවක් තියෙනවා. පටිනිස්සග්ගානුපස්සනාව. පටිනිස්සග්ගානුපස්සනාව. එතකොට ඒක පටිනිස්සග්ගානුපස්සනාව කියලා ඔය භාවනාවේ සූත්‍රවල එහෙම තියෙනවා හරියට පටිනිස්සග්ගානුපස්සී විහෙරති කියලා. විරාගානුපස්සී, නිරෝධානුපස්සී මේ පටිනිස්සග්ගානුපස්සී විහෙරති කීකී ඔය තියෙන්නේ. ඒ පටිනිස්සග්ගානුපස්සී කියන්නේ මොකද්ද? පටිනිස්සග්ගානුපස්සනාවේ ඇයි ඒක කරන්න ඕන? ඒකෙන් තමයි නිරාමිසත්වයට යාට සමවදින්න තියෙන අවස්ථාව. ඒකේ ප්‍රාර්ථනා නෑ, බලාපොරොත්තු නෑ. එයා මේ වෙලාවේ පරිහරණය තුල අතහැරලා දාන්න ලෑස්ති. මේ වෙලාවේ දකින්න ලෝකේ අතාරින්න ලෑස්ති. ඇහෙන දේවල් අතාරින්න ලෑස්ති. දැනෙනේවා අතාරින්න ලෑස්ති. හිතෙනේවා අතාරින්න ලෑස්ති. හිතෙන්නේ නෑ නෙමෙයි, පේන්නේ නෑ නෙමෙයි, දැනින්නේ නෑ නෙමෙයි. දකින්නේ නෑ නෙමෙයි, දකිනවා, පේනවා, ඇහෙනවා, දැනෙනවා. එයා ඒ වෙලාවෙම අතහැරින්න ලෑස්ති. ආදානයක් නැහැ, ප්‍රාර්ථනාවක් නැහැ, බලාපොරොත්තුවක් නැහැ. ඒවා ඒ ගතිය නැවත නැවත උරංගාණ්ඩ ඕන කියලා මේ භව තණ්හාවක් නැහැ. හැබැයි යා ලෝකයේත් එක්ක එකතුයි. යා ලෝකේ විසි කරලා දාන්නේ නැහැ. අනේ වැඩක් නැහැ නේ, ඔක්කොම වතුරට දියවිලා යනවනේ. ගම් වතුරක් ආවොත් එහෙම උන් ඉටි දැන් නැති වෙනවනේ. වැඩක් නැහැ කියලා යා අනාගතේ ගම් වතුර ගැන හිනමවන්නේ නැහැ. අදාව වගේම තව අවුරුද්දකින් ගම් වතුර එවි ඒ නිසා වැඩක් නැහැ කියලා අනාගතේ අවුරුද්දකින් එන ගම් වතුර දිහා අද බලන්නේ නැහැ යා. මොකද අනාගතේ ගම් වතුර එන්න පුළුවන්. ගම් වතුර එනකොට ලබන අවුරුද්දේ ගම් වතුර එන්නේ, ලබන අවුරුද්දේ ගම් වතුර එනකොට මම ඉඳීද කවුද්දන්? අවුරුද්දක් මත කොහොමද පින්නවත් නී විශ්වාසයක් තියෙන්නේ? මොහොත උස්ම ඉහළ තරම් පහළට එළන එක විශ්වාස නැත්තම් අනාගත ගම් වතුරක් ගැන හීනමවමව හිත හිතා පශ්චත්තාප වෙන එක කිසිම තේරුමක් නැහැ. ආපු ගම් වතුර දැන් ගියා, දැන් මක් කරන්නද? චෝදනා කරන්න කෙනෙකුත් නැහැ, චෝදනා කරලා වැඩකුත් නැහැ. ඒ කියන්නේ මේ පටිනිස්සක් ගන්න පස්සනාව තිබ්බොත් එයා ලස්සනට අවස්ථාවේ නිරාමිස සුඛ වේදනාවට එකතු කරනවා. පටිනිස්සක් ගන්න එනම් මතක තියාගන්න, මේ වගේ ස්වභාවික ව්‍යසන වැඩි වෙන්න වැඩි වෙන්න එයාලා වඩන්න ඕන හොඳ විපස්සනාවක් තමයි පටිනිස්සක් ගන්න පස්සනාව. ඒකෙන් බලාපොරොත්තු වෙන ආදානීය වටන එක. එමත් නැත්නම් සාවිදීන් කිව්වොත් භව තණ්හාව කඩාගෙන වටන එක. මේකට උදව් කරන භාවනාවක් තියෙනවා. ඒකට කියන්නේ කායානුපස්සනාව. කායානුපස්සනාව කියනකොට මෙතන කයන්න කියන්නේ මහ ප්‍රාණ කයන්. කායානුපස්සනාව කියන්නේ මේ අර සතර සතිපට්ඨානෙ තියෙන කායානුපස්සනාව නෙමෙයි. මෙන්න මේ කායානුපස්සනාවෙන් තමයි එයාට අර මේ පටිනිස්සග්ගානුපස්සනාවට උදව්ව දෙන්නේ. භවේ ප්‍රාර්ථනා නැතුව, අදිෂ්ඨාන නැතුව, අවස්ථාවට ප්‍රතිචාර දක්වලා ලෝකේ අතහැරලා අනාගත මනේ මම මේ හිතන විදියට, වැඩ කරන විදියට, මම කතා කරන විදියට, මම ලෝකේ ඇසුරු කරන විදියට අනාගතේ කාම ලෝකේ ඵලයක් උපදින්නේ නෑ නේද කියන එකට හේතුඵල දැකීමෙන් තමයි නිරාමිස සුඛ වේදනාව ගැඹුරින් උපදින්නේ. එහෙනම් හේතුඵල වශයෙන් නොදකින කෙනාට නිරාමිස සුඛ වේදනාව කියලා එකක් උපදින්නේ නැහැ ගැඹුරින්. බණ අහන කොටත් තියෙන්න පුළුවන්. දන් දෙන කොටත් තියෙන්න පුළුවන්. මේ අපි කියන්නේ භවය නිරුද්ධ කිරීම කරා යන ශ්‍රාවකේ කුරංගාන නිරාමිස සුඛ වේදනාව ගැන. එතනම් භවය නිරුද්ධ කරන කෙනාගේ නිරාමිස සුඛ වේදනාව කියන එකේ අර්ථය මොකද්ද? අනේ මම මේ හිතන පතන වැඩ කරන කතාබස් කරන විදියට අනාගතේ කාම ලෝකේ ඵලය හටගන්නේ නෑ නේද දැන් මම මෙහෙම හිතුවම කියලා අන්නික දනක දකින්නකොට ඒක එයාට මානසිකාරය වෙනකොට ඒක ප්‍රත්‍යවේක්ෂණා කෙරෙනකොට එයා තුල උපදින ප්‍රීතියට කියනවා නිරාමිස සුඛ වේදනා කියලා. එතකොට දැන් පටිනිස්සග්ගාන පසනාව එකට හොඳම භාවනාව. ඒකෙන් ආදානිය කැඩෙනවා, භව තෘෂ්ණාව කැඩෙනවා, අදිෂ්ඨාන ප්‍රාර්ථනා නැහැ යාගේ ජීවිතේ. එවන්නේ. එතකොට ඒකට උදව් කරන විපස්සනාමය පරිච්ඡේදයක් තියෙනවා. ඒකට අපි කියන්නේ කායානුපස්සනාව. එතන කායානුපස්සනාව කියන්නේ සතර සතිපට්ඨානී කායානුපස්සනාව නෙමෙයි. මෙතන කය මහ ප්‍රාණ කයන්න මෙතන ගන්න. දැන් මහ ප්‍රාණ කයන්න ගත්තාන් පස්සේ එතකොට ඒක එන්නේ මේ පින්වත්නි බොහොම ගැඹුරින් උච්චාරණය කරන උනේ කායානුපස්සනාව කියලා. එතකොට ඒ කායानुපස්සනාව කියලා මෙතන කියන්නේ ක්ෂය වීම කියන අර්ථය. ක්ෂය වීම. අතන කායानुපස්සනාව කියන්නේ මේ කායानुපස්සනා කරන එකනේ. මෙතන කියන්නේ ක්ෂය වෙනවා. ක්ෂය වීම කියන. මෙන්න මේ ක්ෂය වී යන බව දකිනකොට තමයි එයා තුල පින්වත්නි සම්පූර්ණ ඝන සංඥාව කඩාගෙන වැටෙන්නේ. ඝන සංඥාවක් තියෙනවා. සංඥා අපි තුල හට ගන්නවා. ඒ කියන්නේ ලෝකේ අපි අඳුන ගන්නවා. ඒ අඳුනා ගැනීම තුළ අපි තුල ඝන අඳුනා ගැනීමක් තියෙනවා. ඕලාරික අඳුනා ගැනීමක් තියෙනවා. අඳුනගත්ත තැන අතාරින්න බැරි එකයි. ඒ කියන්නේ ඝන සංඥාව කියන්නේ. ඕලාරික අඳුනා ගැනීම, හරි තද අඳුනා ගැනීම. ගොරෝසුවට අඳුනා ගැනීමක් අපි තුල තියෙනවා. අඳුනා ගැනීමම පුනර්භවය හදන්නේ නැහැ. මේ ඝන සංඥාවයි පුනර්භවය හදන්නේ. ඕලාරික ඒකට අපි ඒකෙදි කතා කරනවා ඝන සංඥාවේ පැති හතරක් සාන්තති ඝණය සමූහ ඝණය කෘත්‍ය ඝණය ආරම්මණ ඝණය කියලා ඝන හතරක් අපි කතා කරනවා. ඉතින් මෙතන වෙන වෙනම අපි කියන්න උත්සාහ කරන්නේ නැහැ. ඝන ඔය සාන්තති ඝණය සමූහ ඝණය ඊට පස්සේ කෘත්‍ය ඝණය ආරම්මණ ඝණය ගැන ඝන සංඥාව ගැන අපි දේශනා කරපු වෙනම දේශන ඇති. නිකන් ඉන්ටර්නෙට් එකේ හඳු ඝන සංඥාව කියලා අපේ නම ගහන්නකෝ තියෙනවා දේශනා. එතන අඳුන ගන්න එක ඝනව අඳුන ගන්නවා, ගැඹුරින් අඳුන ගන්නවා, තදින් අඳුන ගන්නවා, හැප්පිලා අඳුන ගන්නවා. එතකොට දැන් උදාහරණයක් විදිහට වෙන වෙනම පවතින රූප කලාප ගොඩක් තියෙන්නේ. වෙන්වෙන් වශයෙන් පවතින රූප කලාප ගොඩක් මේ රූපය. ඔක්කොම එකතු කරලා අනේ මේ මගේ දරුවා කියලා අඳුන ගන්නවා. තමුව ගනි. රූප කලාප ප්‍රකෝටි ගානකින් හැදිලා තියෙන්නේ. ස්ත්‍රියක් කියලා අඳුන ගන්නවා. පුරුෂයෙක් කියලා අඳුන ගන්නවා. සමූහ ගානයක් තියෙන්නේ. බෙදලා බැලුවම මොකක්වත් නැහැ. සන්තතියක් තියෙන්නේ. සන්තතියේ ස්වභාවය මොකද්ද? ඇති වෙන්නේ පවතින නැති වෙනකම. ඒ වුණාට මේ මිනිස්සු පිළිගන්නවනේ මැරණකම් ඉන්නවා කියලා. ඒක තමයි සංඥාවේ ඝණය කියලා කියන්නේ. මේක කඩන්න තියෙන එකම ක්‍රමය තමයි වායානුපස්සනාව. එනම් මේ ඝණය කියලා කියන්නේ සමූහ වශයෙන්, සන්තති වශයෙන්, ආරම්මණ වශයෙන් මේ පවතින తত্ত্বය ඒකත්වයෙන් ගන්නවා. බොහෝ හේතුන්ගෙන් සකස් වෙච්ච පදනම ඒකත්වයෙන් ගන්නවා. මේ ඒකත්වයෙන් ගන්න එක ඇතුලේ ඇතිවෙන පවතින නැතිවෙන එකක් තියෙන්නේ. නමුත් එයා ඇතිවීම නැතිවීම පිළිගන්නේ ඉපදීම මරණය කියලා. එතකොට මෙන්න මේක දුරු වෙන ආකාරයට තියෙන එකම භාවනාව කායානුපස්සනාව. ඊතුරු භාවනාවලින් උදව් කරනවා. මෙතන කායානුපස්සනාව කියන්නේ තමන්ගේ කායානුපස්සනා කරනවා කියන එක නෙමෙයි, නිරතුරුව ක්ෂය වෙන බව දකින්න එක. නිරතුරුව ක්ෂය වෙන බව දකින්න එක. නිරතුරුව ක්ෂය වෙමින් පවතින බව දකින්න එක. මෙන්න මේ භාවනාව හරියට උදව් කරනවා පින්වත්නි. අර පටිනිස්සග්ගානුපස්සව ආදානේ භව තණ්හාව කඩලා දාලා නිරාමිස සුඛ වේදනාවට එකතු වෙන ශ්‍රාවකයාට. මේ විදියට බලනකොට ක්ෂය වෙන බවම පේනවනම්, නිරතුරුව ක්ෂය වෙවි ක්ෂය වී යන බවම පේනවනම් මින් මේකට උදව් කරන භාවනාවක් තියෙනවා. මොකද්ද? වායානුපස්සනාව. මොකද මේ වායානුපස්සනාව කියන්නේ? මේ ක්ෂයවීම සංස්කාරයන්ගේ වැයවීමට සම්බන්ධයි කියලා දකිනවා. ක්ෂයවික්ෂේවි යනවනේ. ක්ෂයවික්ෂේවි යනවනම් මේකට සම්බන්ධ දෙයක් තියෙනවනේ. මේ 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 වෙලාවේ අපේ මේ ඇඟ පවතින්න, අපේ මොළේ වැඩ කරන්න, එතකොට හදවත වැඩ කරන්න අවශ්‍ය කර්මී ශක්තිය වගේම මේ වෙලාවේ ආහාරෙන් උපකාරය ලැබෙන්න ඕනනේ. ආහාරෙන් උපකාරය ලැබෙන්න ඕනේ, එනර්ජිස් ඕනනේ මේ ඇඟ පවතින්න. ඒකනේ කියන්නේ අපි දවසකට මෙච්චර කැලරි ප්‍රමාණයක් දහනය කරනවා කී කියෝයි කියන්නේ. ආහාර ආචාර ධර්මවල ආහාර විද්‍යාව ගැන කතා කරන අය සාමාන්‍ය වැඩුණු මිනිස්සෙකුට කැලරි 2500 ඕන කියලා කියන්නේ. ක්‍රියාකාරීව වැඩ කරන කෙනෙකුට 2700-800 ඕන කියලා කියන්නේ. නිදාගත්තත් ඒකෙන් උපකාරය ලැබෙන්න ඕනද නැද්ද? ඇයි නිදාගත්තත් හදවත වැඩ කරනෝනේ. නිකම්ම වැඩ කරනෝ නෙමෙයි, ඒකනේ ආහාර පත්‍ය රූප සමුදය කියන්නේ. ආහාර සමුදය රූප සමුදය කියලා කියන්නේ. කර්මෙන් ඉපැද්දුවාට ආහාරයෙන් උපකාරය ලැබෙන්න ඕන. නැත්තම් මේ හදවත ගැහින්න කොයිද ශක්තිය? මේකේ ධාරිතාවයේ කර්මෙන් තීරණය කරලා තිබ්බට නිරතුරුව ගැහෙනවනේ හදවත. එතකොට මේකට ශක්තියක් ඕනනේ. අන්න ඒ වගේ පින්වත්නි, මේ කායානුපස්සනාවේදී අපි කරන්නේ ඒකත්වයෙන් ගැනීම අයින් කරලා දාන්න උත්සාහ කරනවා. එතකොට වඩිනාකම තවත් දුර්වල වෙනකොට වායානුපස්සනාවෙන් බලනවා, වායානුපස්සනාවෙන් බලනවා මේ ක්ෂයවීම සම්බන්ධ සංස්කාරයන් බැඳී පවතිනවා ශක්තිය. ක්ෂයවීමින් ආය ඇතිවෙන එකට බලපාන ශක්තිය මොකද්ද? සංස්කාර. එනම් මේ ක්ෂයවීමින් ඇති වෙලා මේ ක්ෂයවීමින් යන ජීවිතය තුළ ඇතිවෙන නැතිවෙන කම ඇතුළේ උපකාර කරන්නේ මොනවද? සංස්කාර. එතකොට මේ වැයවෙන්නේ මොනවද? සංස්කාරයි මේ වැයවි යන්නේ. එහෙනම් ආය ආය සංස්කාර රැස් කරත් ඕකමයි වෙන්නේ. ඒ කියන්නේ කායානුපස්සනාවෙන් බලනකොට ක්ෂය වෙන ජීවිත, ක්ෂය වෙන බව දැනෙනවා. ක්ෂය වේ ක්ෂය වී යනවා නම් පවත්වන්නම බැරි නම් ඕන ඕන විදියට. ඒකට උපකාර කරන්නේ මොනවද? සංස්කාර. සංස්කාරයන් වායානුපස්සනාවෙන් බැලුවොත්, වායානුපස්සනාව කියන්නේ මොනවද? සංස්කාරයන්ගේ වැය දකින්නවා. එතකොට පින්වත්නි, දැන් වෙන දෙමයි අනාගතේ දිව්‍ය ලෝකේ ගියත්, මනුෂ්‍ය ලෝකෙට ආවත්, මේ එංගලන්ත ඉපදුනත්, ඇමරිකාවේ ඉපදුනත්, කොහේ ඉපදුනත් මේකමයි වෙන්නේ කියලා පේනවා. එතකොට පින්වත්නි, සුවපහසු ජීවිතයක්වත් ප්‍රාර්ථනා කරන්න හිතෙන්නේ නැහැ. එහෙනම් යම් කෙනෙක් මේ වගේ අවස්ථාවකදී පටිනිස්සග්ගානුපස්සනාවෙන් ආදානේ භවතෘෂ්ණාව කැඩෙන විදියට බලනකොට එයා තුල පුදුම විදියට සිතකය වචනය තුලින් එයාගේ මානසිකාර්යය තුලින් පින්වත්නි අනාගත මේ කාම ලෝකයට අදාළ මේ කාම ලෝකයට අදාළ ඵලය උපදින් නැති විදියට හේතු සකස් වෙනවා. දකින්නවා, දකින්න දකින්න නිරාමස ප්‍රීතිය උපදිනවා. කාණ්ඩ නැතත් එයාට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒකට කායානුපස්සනාවෙන් උපකාරය ගන්නකොට මේ සන්තතිය සමූහය වශයෙන් ඒකත්වයෙන් ගත්තකම එයාට පේනවා ඒකත්වයෙන් ගන්න මොකක්වත් නැහැ. ඇතිවෙන නැතිවෙන ලෝකයක් කියලා යාට යාගේම සවිඥානික කය දැනෙනවා, තේරෙනවා, වැටෙනවා. ඒකට වායානුපස්සනාවෙන් උදව් ගන්නකොට යාට දැනෙනවා, යාට තේරෙනවා මේ ඇතිවෙන නැතිවෙන එක දෙවියෝ හදපු එකක් නෙමෙයි. මේ ඇතිවෙන නැතිවෙන එක ඇතුලේ තියෙන සංස්කාරයන්ගේ වය. වායානුපස්සනාවෙන් සංස්කාරයන්ගේ වැය. මේක තමයි ඉස්සරහටත් වෙන්න පුළුවන් උප්පරින්ම සම්පූර්ණ න්‍යාය ඔච්චරයි. මේක නම් කොහේ ගියත් වෙන්නේ. ඉතින් මේ වගේ ලෝකෙට එන්න ඕනේ නැහැ කියලා යාට සංස්කාරයන් පවා තෑරෙන්න ගන්නවා. සංස්කාරයන් පවා තෑරෙනවා නම් එයාට ඉතින් මේ පිරුණම් පාණ්ඩමයි තියෙන්නේ, වෙන දෙයක් නෙමෙයි. මොකද යාට සංස්කාර ටිකත් අතෑරෙනවනේ දැන්. වායනුපස්සනාවෙන් බලනකොට මෙන්න මේ විදියට මේ වචන තුන ඔස්සේ ඔයාලා ජීවිතේ බලන්න පුරුදු වුණොත් අවබෝධය කරා යන්න අමාරු නෑ. හරි පහසුයි. එබඳු පහසුවක් පිණිස මේ දේශනා උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අද මේ දේශනාවේ දායකත්වය කල්යාණී වෛද්‍යරත්න මහත්මිය, දරුවන් වන ගීතා ශ්‍යාමලි හේවාවසම්, චමිලා තුෂාරි හේවාවසම්, චරිත හේවාවසම්, දිනේෂා තරංගණී හේවාවසම්, ඉතිෂා අමන්දි කියන ඒ දරුවන් මුණුබුරන්, ඒ පින්වත් පවුල්වල සියලුම දෙනා, බෑනාවරු, ලේලිවරු, මුණුබුරු මිනිබිරියන් මේ සියලුම දෙනා එකතු වෙලා කල්යාණී වෛද්‍ය රත්න මහත්මිය ඇතුළු පින්තුන් අද මේ දේශනාවට දායකත්වයේගෙන කටයුතු කරනවා. ඉතින් මේ පින්තුන් සියලු දෙනාටම මේ උතුම් කුසල් මේ ගෞතම බුද්ධ ශාසනය තුලදීම වහ වහා චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගන්නට හේතු ආසනා වේවා කියලා අදිෂ්ඨාන කරනවා. පින්වත්නි, පරලෝක ප්‍රාප්ත 2021 දෙසැම්බර් මාසේ 7 දිනට පරලෝසපත් වුණු ආනන්ද සරත් තේරත් තේවාව සම් මහත්මාට අනුමෝදනා කරනවා. දෙමෝපියන්ද සිහි කරලා තියෙනවා චන්ද්‍රදාස වෛද්‍ය රත්න, එල්.එල්. ජයවර්ධන, ආනන්ද වෛද්‍ය රත්න, මල්ලි මේ සහෝදරය ඇතුළු මියගේ ඥාතීන්ට. එවාගේ මේ පින්වත් මහත්මාගේ දෙමෝපියන් වන මාලනී දීරරත්න පිහේවාවසම් කියන ඒ පින්වත් මහත්ම මහත්මීන්ට, අනුරසිරි හේවාවසම් කියන සහෝදරය ඇතුළු, කල්යාණී වෛද්‍ය රත්න මහත්මිය ඇතුළු පින්තුන් නමින් මියගිය සියලුම ඥාතීන්ට මේ කුසල් උපකාර වේවා. මේ අත්තු සියලු දෙනාගේම නමින් මියගිය ඥාතීන්ගේ භවයේ සුවපත් වේවා, ආයති භවයේ සුවපත් වේවා, සසල දුක් ගෙවා ලබන උතුම් නිවන් පිණිසම මේ කුසල් හේතු ආසනා වේවා. දේශකයන් වහන්සේ චම්පටත් අපගේ පින්වත් දෙමව්පියන්ටත් දායකත්වයේ දරු පින්තුන් සියලු දෙනාටත් මේ කුසල් අනුමෝදනා ආශිර්වාද කොට තිබෙනවා. සියලු දෙනාටම මේ කුසල් නිවන් දොරටුවක් වේවා. එවැගේම ධර්ම ශ්‍රවණයට මේ ස්ථානයට රැස්සුණු සියලු පින්තුන්ටත් ලංකාවේ ලෝකේ විවිධ තැන්වල ඉඳලා මේ ධර්මයට එකතු වන සියලුම සද්ධාවන්ත පින්තුන්ටත් මේ කුසල් මාර්ගඵල නිවන් පිණිස බලවත් වේවා. ඒත් එක්කම මේ පින්තුන්ලාගේ පවුල්වල සියලු දෙනාටත් මේ කුසල් උපකාර වේවා. මේ ඇති වී තිබෙන පවතින අයහපත් ස්වභාවික ව්‍යසනයන් ඉක්මනින් සමනය වෙලා මේ ලංකාවාසීන්ගේ ජන ජීවිත සාමාන්‍ය පරිදි කරගෙන යන්නට උපකාර වේවා. කායික මානසික පීඩා දුරු වේවා. මේ ධර්මය අනුහසින් සියලු දෙනාම සුවසේ වාසය කරත්වා. සියලු දෙනාගේම ජීවිත ධර්මයෙන්ම විමසා බලත්වා. වහවහා මේ සසර දුක් නිමා කරලා සියලු දෙනාටම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න මේ කුසල් බලවත් වේවා. සතරවරම් රජ දරුවන්, සද්දෙවිඳුන් ප්‍රදාන සියලු දිව්‍ය රාජ මණ්ඩලවලට, බ්‍රහ්ම රාජ මණ්ඩලවලට, අවීචේ පටන් බවාග්‍රේ දක්වා විහිදී පැතිරි පවතින පෙනෙන නොපෙනෙන හැම දෙනාටම මේ කුසල් නිවන් පිණිස වේවා. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු ශාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු දේශනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු ත්වං සදා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි. Thank you.
රාගක්ඛයෝ නිබ්බානං